గారు సంతపుంచిన ఎంతో
గారు సభాభ్యత్వమని అద సేమసింగ గారు మంత్రితుమా అడిమినిస్ గెటం పిలువద్గిన యోజనావ తామ కాలోజిత యోజనావ ఏ మొక్కద విశేషం అడిమినిస్ గెటమ విశేష వశయం తీయన తిరుగునామల డిస్ట్రిక్ట్ నియోజనేకన్న మంత్రివరే వశయం ఇతామత్మ కటుక ఏవాగేమ అద్దకీం బహుళ ప్రదేశేకిం గిన మంత్రివరే నిసా ఏక వలక్వన్నట కటయుతు కిరీమ తమై అపే యుతుకం వన్ విశేషముగ సభాపత్తుమని అపే డిస్ట్రిక్ట్ నగహినర పలాతే తిరుగునామలే కివ్వమ ఎదా వినత్ సంగీతస్థ సంగీదాగ సంగీదానేక అగనూర వెండ తిబ్బ తనక్ ఏక ఏ యుద్ధ ఆసంకరలా ఈట పస్సే ఏ యుద్ధ ఆసంకరం పస్సే వగు అడు రోగ్య ఇతామత్మ బహుళ ప్రదేశ్యాక్ పదివిశ్వీపుర గుమరం కడవల మొరవేవ కంతలే ఉచ్చవేలే కేని ప్రాశ్లేకం కొట్టాస సియల్లేమ ఏ ప్రశ్నత్ విశదుం స్వాగన ఎనకొట అద్ద తీయన ప్రధానం ప్రశ్నమై హందావి హయం పస్సే ఎలియట బహిండ బ్యా మే కంతలే నగరే వెన్రాసంపుర కియన నగరే హయం పస్సే ఎలియట బహిండ బ్యా ఏ ఇతిహాసే కవదాక్వత్ మే తత్వ్యాక్ ఉదా ఉన్నే గరుత్తుమ త్రస్తవాది కాలే త్రస్తవాది నిసా ఎండ పెరుగున మినిస్సుంట ఎలియట పారే అండ పోను అద హయం పస్సే వనాలి నిసా ఎండ బరి మీ నగరే నగర నగరే తీయన వెన్రాసపుర కియన ప్రదేశకైన ఒకతుమాట కియను మమ్మ ఇతిహాసే పొడ్డక్ కొటక్కల దిండు మేక వైద్య నందన అతపత్తు మహతా కీని విధియట అపే రటే యటతీత సమయ వెన విట అలియతున్ 40,000 నెత్తం 50,000 విత జీవత్తలా తీయను లంకావే అపే హిటపు తొలమి కియన ఏ విద్యత ఎందుకు సిటీమే కొనబ కొటువే అలింగే దర్శన తిబిల తీయను ఇవాగమే తమ బుదురజాన్ వహన్సే కాలే ఇతిహాసే అలి మిసున్ అత సంబంధ తిబిల తీయను ఎత్తశ్రీయ పాబలికి రజకాలి యోధి వ్యాపృత్యదండత్ మిన్మ యుధకరన్నత్ విహర విహార హదన్నత్ అలి ఎతున్ యుధాగిన తీయన ఏ తరం బెదీమక్ అలి ఎతున్ సమగ ఇతిహాస శ్రీలాంక అపిట తీయన ఏ తపే రటే లందేసి పృతుగేసి ఇంగ్లీసి ఆక్రమణ సమగతమై వ్యాత్తగను వెవిలి ఆర్థికత్ ఎక్క విశాల వశం అలియతుం ఘాతనే సిద్ధున ఇంగ్లీష్ ఆండవ కాలే అలియతుం వెడియమ్మ ఘాతనే కరుపు సమూహల్ బేక కిన దడయక్కరుట ఇంగ్లీష్ ఆండు ఎదా నైట్ నామ్యాక్ దున్న ఏమకో మధ్యమ కందుకరే మెతుమా నియోజనకన్న పలాత ఏ పలాత ఏమత్తన్ నూరలి పలాత తేవ వండ ఇక్కడ శుద్ధ కన్న కూడా అలి నిసా ఎక్కరండ బరున ఏ నిసా అలి మరణ ఇక ఇదా కాలి వినోదాంశ కటియట కరుపు నిసా నైట్ నామేకు దీర తీయను ఈలంగట సుదు జాతికి అన్న మేజర్ రాజర్ సహ మేజర్ స్క్రిపకి అన్న దిన్నతమై వెడియం అపేరట్టి అలియతు మరల తీయను ఏ కాలి హోటన్ తన్ని హిటపు అవసాన అలియా దాసీ తిస్సట ది మరల తీయను దంగ ఇతను అంబేవర సత్తు గోపిపల పాత్తాగిన ఇదమిది ఇతిహాస మంకి అన్న ఇవాగే తే అతలు వివిధ కర్మాంత ఉడ్డాట కందుకరే హిటపు అలింగ్ అతని అవసాన అలియా ఎగ్దాశ్రమస్య 49 ఘాతనే కల్ల తీనో నూర ఎలియ గ్రెగరి అసలది ఒకతుమాగి దివంగత ప్యానంగే ఆసనే దిశక్కి ఏవగేమ మే విధియర వినాశలాగి అపే రటే అలిపరపుర 2011 సిద్ధుకరపు అలి సంగనే అన్నువ ఇతరు ఎలా తీయన్నే అలి 1575 తమై సంఖ్యా లేఖను మన జీవిత పార్మీంతు ఎదా ఏ సంఖ్య నముత్ అదే ఎక్కడ వడా వెడి బుత్తల కతరగం పారే గల్గే కియన స్థానే ఒక ఇంగ్లీష్ ఆండవ కాలి హితపు సుదు జాతికే అలి ప్రహారేకిన్ మియగియా అది తలి వెడితీ వ్యక్తిని ఒహువనే ఇదు కొరపు స్మారకత్ అది దగ్గర పులవం గర్వ మెత్తమా గల్గే కియన స్థానే ఇవాగే అపే రాటి అలి అతను నిద్ర తీన్నే అవసానే త్రిబిచ్చ ఎద్గాల పనాముడు ఎద్గాల అది ఏ పెత్తి అలి ఎక్క దగ్గర నే అది అలి హీల అలి ఎక్క వాగన్నట బే ఇవాగే తమంగే సనుహురే ఉన్ నిదాస వెనువేన్ ఏ పనాముడే ఏ అవసాన అద్గాలే ఏ రాజాకి అన్న సద్దం తలియా ఏ అద్గాల కడాగనే అన్న అవస్థావేది ఓవ మరరాజమ్మ ఏకిం పస్సితమై సంపూర్ణిమ్మ మహితాన్ని అద్గాల్ మీరటే తహనంకరే ఏక పదనంకరగిన ఇది ఏ ఏక బరువమ ఎదా సింహరాజ నిదరా శ్రీపాదస్థాని హరహ ඔය නුවරඑළිය දක්වා ඒ ඇතුන්ගේ අලින්ගේ තිබ්බ ගමන් මාර්ග අද නොයෙක් නොයෙක් ක්‍රියාකාරකම් හේතු කොටගෙන විශේෂයෙන්ම තේ රබර් වැනි දේවල් කොරුඳු කෝපි වැනි දේවල් වැවීම නිසා ඒව ඔක්කොම අලිමංකඩවල හැදිලා අද ඒ අලින් සිංහරාජ අලි දෙන්නෙක් ඉන්නවා ශ්‍රීපාද අලිවි අලි 10ක් 15ක් විතර ඉන්නවා කියලා තොරතුරු ලැබිලා තියෙනවා. ඉතින් අපි ලංකාවේ තියෙන පළවෙනි අලි අනාථගාරයේ පින්නවල අනාථගාරය තමයි හැදුවේ. ඒක හැදුවේ 1977-77 රජයේ නාවිකා සංචාර කමිටුවරයා වූ PBG කළුගල්ල මෙත්තුමා. ඒක අලි දැනට ඉන්නවා 75ක් 80ක් විතර. අලුතින් ආරම්භ කරපු හම්බන්තොට සෆාරි උද්‍යානයේ අලි 10 දෙනෙක් ඉන්නවා. ඒක සත්ත්ව උද්‍යානෙ හිටපු අලි. ඒ වගේම 1995 සැප්තැම්බර් මාසේ ඉදිකරපු ඇත්තතුරු සෙවනේ අද වෙනකොට ආණ්ඩුවට අයිති අලි 65 දෙනෙක් ඉන්නවා. අධිකරණ නියෝග මත රඳවාගෙන ඉන්න අලි 19 දෙනෙක්. කොහොම නමුත් 1949 දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළාට පසුව තමයි අපි ඊළඟට මේ අලින්ගේ මිනිසුන්ගේ ගැටුම ඒ වගේම සත්ත්ව සෆාරි එහෙම නැත්නම් මනජීවි කලාපවල ඉන්න අයගේ සුභ සාධනීය දේවල් ඇති වෙන්න පටන් ගත්තේ. ඒ වගේම අලි ආර්ථික වශයෙන් සංස්කෘත වශයෙන් යුදමය වශයෙන් උත් වාණිජ වශයෙන් වැදගත්කමක් දරලා තියෙනවා. රජ කාලේ විතරක් නෙමෙයි අපේ රටේ රජයේ ගරමත්ව වැඩ දෙපාර්තමේන්තුවේ තිබිච්ච කාලේ බර වැඩ කිරීම සඳහා පාරවල් වැඩ කරන්න කඳුවල වැඩ කරන්න රජයට අලි ඉඳලා තියෙනවා. ඒ අලි එක්තරා කාලයකදී වැඩ කරන් පස්සේ ඒගොල්ලෝගේ වයස් සීමාවන ඒවා වෙන්දේසි කරලා තියෙනවා. ඒවා මේ රටේ හිටු ප්‍රභු පන්තිය ලබාගෙන තියෙනවා. මේ ඉතිහාසයේ සිදුවීම් මාලාව. ඊට පස්සේ 1970-73 සිරිමා බණ්ඩාරන මැතිනියගේ ආණ්ඩුවෙන් මහවැලිය පටන් ගන්නකොට අවශ්‍ය කරන ප්‍රදේශවල අලි අල්ලන්න බලපත්‍ර ලබා දීලා තියෙනවා. එය කෑගල්ල, නුවර, රත්නපුර, ගම්පහ, කොළඹ දිස්ත්‍රික්කවල ඇතුළු ලංකාවේ ඒ ප්‍රභු පන්තියේ ඉන්න අලිය අල්ලලා පියාගෙන නඩත්තු කරන්න පුළුවන් උදවිය ඒ අලි අල්ලුවා. මීට අමතරව තමයි පින්නවල අලි අනාථගාරය ඒ කාලේ තමයි ආරම්භ කළේ. ඒ වගේම සත්තුවත්තත් හිටපු අලි වෙන්දේසි කරලා තිනවා. ඒක 1999 2004 කාල සීමාව තුළ වෙලා තියෙන්නේ. ඒ අවසාන අලිය මම දන්න විදිහට ඩික්සන් දාල කියන ව්‍යාපාරිකයා තමයි අරගෙන තියෙන්නේ. ඒ අලිය අදත් ජීවතුන් අතර ඉන්නවා. ඒ වගේම රත්නපුර සමන් දේවාලය, ශ්‍රී දල්දා මාලිගාව, දෙවනුවර දේවාලයට එවක් තිස්සමහාරාම පන්සලට ඇතුළු අලුත් දුවර ඇතුළු ලංකාවේ පූජනීය ස්ථානවලට අලි ඇතුන් 146ක් පමණ ලබා දීලා තියෙනවා. ගරු අමතුමා, අලියෙකුට දිනකට වතුර ලීටර 200ක් 250ක් විතර වන ආහාරත් කිලෝ 100ක් 300ක් අතර ප්‍රමාණයක් ගන්නවා කියලා තමයි අපිට දැනගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ගමන් රටාවත් ඒකාකාරී. අලින්ට පිරිසිදු ජලය වගේ පිරිසිදු ආහාර වන හරකුන් ප්‍රමාණය නඳු කැලෑවල වැඩි වෙන නිසා අලින්ගේ ආහාර ටික වතුර ටික අපහසුවීමෙන් අලින්ට හරකුන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. විල්පත්තු වනේ අලි නෑ. මොකද අලින්ට කණ්ඩ බොන්න වතුර නැති නිසා ඒ අලි ඔක්කොම කුත්තලන් දිස්ත්‍රික්කයේ ආනමඩු ඒ පළාත්වලට සංක්‍රමණය වෙලා තමයි විශේෂයෙන්ම කරුවර ගස්ව වෙනි පළාත්වල මේ අලි මිනිස් ගැටුම ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒකට විසඳුමක් හැටියට අපේ සංදීප් පන්තිතුමා කිව්වාගේ අලින්ට අවශ්‍ය කරන ආහාර එහෙම නැත්නම් වැව්වල වතුරල වැවෙන තෘණ වර්ගයක් තියෙනවා බෙරු කියලා. අන්න ඒ වගේ දේවල් එම සතුන් ගැවසෙන ස්ථානවල වැව්වල ඒවා වවන්න පුළුවන් නම් අලි මිනිස් ගැටුම යන්තාක් දුරට අවම කරගන්නට හැකියාව තියෙනවා කියලා පර්යේෂණ අනුව අපිට සටහන් කරලා තියෙනවා. ඒ වගේම 1953 පවන වෙනිට ගල්ලෝය, ඇලහැර, මිනිපි, මින්නේරිය, පරාක්‍රම සමුද්‍රය, හුරුලවැව, ඔක්කම්පිටියේ, රිදීබෙරියල්ල, රාජාංගනය, කාගම, ගිරිතලේ, නුවරවැව, දේවහුව, බත්නඩිල්ල, අල්ලකන්තලේ ආදී මහා පරිමාණයේ ගොවි ව්‍යාපෘති ඇති වූ ජනපද තමයි මුලින්ම අලින්ගේ වාසභූමි සීමා වෙන්න පටන් ගත්තේ. ඊළඟට මහවැලිය ඇතුළු පසුකාලීන එවැනිම ඊට වඩා විශාල ව්‍යාපෘති නිසා අලි බංකඩවල් එවගේ අලි විසු වාසස්ථාන වෙන් වෙන් වෙලා අලින් කොටස් වලට වෙන් වුණා. අලි බංකඩවල් එහෙලිච්ච නිසා අවුරුදු 30ක් විතර තිබ්බ යුද්ධයෙන් පස්සේ තිරුකුණාමලේ අම්පාර මඩකලපුව අනුරාධපුර වවුනියාව මුලතිව් මන්නාරම කිලිනොච්චි ආපනේ පොළොන්නරුව වගේම අනිත් පැසින් උත්තරම කොරණෑගල හම්බන්තොට මොනරාගල ආදි ප්‍රදේශවල පවා නැවත පදිංචි කිරීම සහ අත්තහරදමන් ලද ඉඩකඩම් යළි එලිපිහිල කරලා ජනතාව වාසස්ථාන බවට පත් කර ගැනීම තුලනොත් අලින්ට ඉතුරු වෙලා තිබිච්ච ඉඩම් ටික නැති වෙලා ගියා. උදාහරණයක් ඇට්ටට තිරුකුණාමලේ මොරවැව නැත්නම් ගෝමරං කඩවල පෙලක් ගම්මාන තිබ්බා. රාමල්වත්ත කියන ගම්මානයේ මොරවැව සම්පූර්ණයෙන්ම මිනිසුන් ඉවත් වුණාම එහෙ අලි කවදාකවත් හිටියේ නැහැ. නමුත් එහෙම අලින් ඇවිල්ලා එහෙ පදිංචි වුණා. මිනිසුන් නිසා වතුර තිබ්බා, කෑම තිබ්බා. එතනින්දී විශාල වශයෙන් බෝවීමට පටන් ගත්තා. අද වෙනකොට තිරුකුණාමල දිස්ත්‍රික්කයේ සංගණනය කරන්න පටන් ගත්තන් පස්සේ ගෞරවනීයතුමා බලා ගන්න පුළුවන් වෙයි අලි ඉන්න සංඛ්‍යාව කොච්චරද කියලා. අද ඒක කරන්න ඉඳලා ඒක පොඩ්ඩක් ආපස්සට ගියා වැසි සමයත් එක්කම. හැබැයි ඒක ගණනය කරන් පස්සේ දිස්ත්‍රික්කයේ තුල විතරක් ඉන්න වනාලි ප්‍රමාණය ඔබතුමා සමාහිත මවිතියටපත් වෙයි. ලංකාවේ වැඩිම ජනගහනයක් ඉන්නේ තිරුකුණාමල දිස්ත්‍රික්කයේ කියන එක වැටහෙයි. ඒකට හේතු ගණනාවක් තියෙන මම ඒක මගේ කතාවේ පස්සේදී ඔබතුමාට දැනුවත් කර දෙන්නම්. ඊට පස්සේ ඉස්සර මිනිසුන් හේන් ගොවිතැන් කරනකොට ගෞරවමත්තුමා ඒ කාලේ කලකට හේන වවල ඊට පස්සේ කපන් ගියාම අලින් ඇවිල්ලා ඒව පරිභෝජනය කරනවා. නමුත් දැන් වෙනකොට ඒකමේ ඉවරයි. මොකද මිනිසුන්ට තියෙන ආර්ථික ප්‍රශ්න නිසා ගොවි ජනතාව විශේෂයෙන්ම දැන් හේන් ගොවිතැන් වලට වඩා හැම කන්නයකම කන්න තුනට වතුර තියෙනවා නම් ආස්තියෙන් හරි වව් වලින් හරි වක්කඩකින් හරි වතුර ටිකක් අරගෙන ඒ කාලයට ගැළපෙන වඩි ඉනුගු හරි වට්ටක්ක හරි වී ගොවිතැන හරි වෙන යම් හෝ භෝගයක් දාලා ජීවත් වෙන්නට අමාරු නිසා අද රටේ ඒ මිනිස්සු පෙළඹිලා අද ඒ කාලේ වගේ අලින් කන්න දෙයක් ඉතුරු කරලා එන්න මිනිස්සුන්ට හැකියාවක් නැහැ. ඒ නිසා අලි මිනිස් ගැටුම උග්‍ර වෙලා තියෙනවා. මොකද එදා ඉතිහාසය ගත්තම වනජීවි දෙපාර්තමේන්තුවේ පැරණි නිලධාරීන් අහන්න පුළුවන් හේන් කළ කාලේ කටු අටක් පමණයි දැම්මේ. ඒ කටු අට කඩාගෙන අලි ආවේ නැහැ ගොඩක් අවස්ථාවලදී. එහෙමත් අවස්ථාවක් කරනකොට ඉතින් ඒක තමයි එදා අලියත් මිනිසුත් අතර තිබ්බ සහජීවනයේ. ඉතින් අද ඒ සහජීවනයේ සම්පූර්ණයෙන්ම නැති වෙලා අද අලියා මිනිහාගේ ගොවියාගේ වෛරකාරය බවට පත් වුණා. ගොවියා අලියාගේ වෛරකාරය බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම වී වගාවත් එහෙමයි. අද ඔබතුමාට ඕනනම් සංඛ්‍යාලයකට බලන්න පුළුවන් අපේ තිරුකුණාමල සිද්ධියේ ගොමරංකර මොරවැව එහෙමද සියලු ප්‍රදේශවල එදා වී කුරුල්ල ගිරව් රයන් පිටින් හිටියා. මම මේ පහුගිය දවසක ගියාම සංදීප් මන්ත්‍රීතුමාත් ඒකට සාක්ෂි දරයි. ඇහුවම කොහොමේ ගිරව් කොහොමේ හිටපු වී කුරුල්ල කියලා ගමේ මිනිස්සුගේ අනේස දැන් දකින්න විදියක් නැහැ. උන් මොනවහරි මේ උණ්ඩ කණ්ඩ වී ඇටයක් වගේ ඉතුරු වෙන්නේ නැහැ. අර මැෂින් වලින් ඇවිල්ලා දවසෙන් දෙකින් වී කපලා දැම්මෙන් පස්සේ උණ්ඩ කණ්ඩ වී ඇටයක් නැහැ. ඉතින් උන් එහෙම කෑම නැතුව පෙලක් පළාත් වලට ගියා. නැත්තම් වඳවිගෙන ගිහිල්ලා පොහොර භාවිතය නිසා ඒ වගේ අස්වාභාවික කටවතු වලට ඒ පළාත් වල පත් වෙලා තියෙනවා. ඒ වගේම තිරුකුණාමල දිස්ත්‍රික්කයේ ගත්තොත් අලින් ගරු ඇමතුමා කන්නේ අද වෙනකොට සූර්යපුර තියෙනවා කුණු දානතනක්. එතන ඉන්නවා දැන් ගියත් හරි 15ක් 20ක් කන්‍යා උණුවතුර ලින් ආශ්‍රිතව තියෙනවා කුණු දානතනක්. දැන් ගියොත් අලි 25ක් විතර බලා ගන්න පුළුවන්. මම කියන්න බුණා නම් අපේ සංදීප් මන්තුමා දැන් එහෙ ඉන්න අපේ අලුත් මන්තුමා එතුමාගෙන් අහන්න පුළුවන්. ඒ වගේම තඹලගමුවේ තියෙනවා නාවික වැඩ භූමිය වනජීවි එකේ ගැසට් කරපු එකක්. ඒක ඇතුළට ගිහිල්ලා කුණු දානවා. ඒක එතකොට ඒකේ ඒවත් අලි පුරුදු වෙලා ඉන්නවා කුණු කාලා. අද වෙනකොට දඹුල්ලෙත් මේක තියෙනවා. හැබැයි දඹුල්ලේ දැන් නගර සභාවෙන් හදලා තියෙනවා ඒවා වෙන් කරන්. නමුත් ඊට මෙහා පැත්තේ හොඳ කුණු හොඳ කෑම කියලා අලි ඇත්තු පවා මම හිතන්නේ උදේක ඔබතුමා ගියොත් හෙට වුණත් උදේ 10-7 වෙනකොට යන්න අන්න විශාල ඇතෙක් එක්ක අලි රංචෝ ඉන්නවා 25ක් 30ක් විතර. ඉතින් මේගොල්ලොත් කොයි මොහොතක මැරලා ඇයිද කියන එක කියන්න බෑ. මොකද මම 2013 කන්‍යාවේ තියෙන කුණුගඩ කනතන අලින්ගේ තියෙන අලි පහ කරන ඒ මල පහ ටික අරගෙන ගිහින පෙරදින විශ්වවිද්‍යාලයට ගිහිල්ලා එතෙන්දී වාර්තාවක් ගත්තා. ඒවා අඩංගු දේවල් මොනවද කියලා ඒ වාර්තාව අදත් මං ගාව තියෙන ඔන්න ඔබතුමාට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකේ පෙරදින විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ දුන්න වාර්තාව තමයි. ඒකේ තියෙනවා පොලිතින් ෂොපින් බෑග් ටයර් කෑලි කුකුල් මස් කටු ටයිල් කෑලි අඩු උපත් පාලන කොප්පවා ඒ මල පහවල තිබිලා තියෙනවා. ඒකේ ඉංග්‍රීසියෙන් දීලා තියෙනවා ටෝන් 3 රබර් බැලුන්ස්ගේ අයි ඒ වාර්තාව දීලා තියෙන්නේ. මෙන්න අද මේ හැම කුණු වලකම හැම කුණු කන අලින්ගෙම ඇතිලා තියෙන වර්තමාන තත්ත්වය. ඉතින් මේ අලි තව අවුරුදු කීයක් අපේ අපේ රට තුළ ජීවත් වෙයිද කියන එක ලොකු සැකයක් තියෙනවා. ඒ වගේම අලි උඩවලවේ එහෙම නැත්නම් හබරණ පාරේ ඉන්න අලි දැන් පුරුදු වෙලා ඉන්නවා මිනිස්සුන්ගෙන් ඔය දාන කුණු ටික එහෙම නැත්නම් උඩවලවේ වල පුරුල්ලා හිටිය මිනිස්සු දෙන කෑම කාලා ජීවත් වෙන්න. මොකද ඒගොල්ලන්ට යම්කිසි බුද්ධියක් තියෙනවා, විශාල බුද්ධියක් මිනිසුන්ට හා සමානවම. ඒ වගේම මහවැලි ගඟත් එක්ක තියෙන සෝමාවතී රක්ෂිතයේ අලින්ට වගේම වනසතුන්ට බොන්න තියෙන වතුර වලවල් හිඳිලා සූර්යපුර සමනලපාලම සමීපපුර වගේ ගම්වල ලිම් පවා හිඳන තත්ත්වයට පත්වලා තියෙනවා. ඒකට හේතුව තමයි භූවිද්‍යායක වැලි බලපත්‍ර දෙනකොට ගඟේ කිමිදිලා ගඟට බෝට්ටුව දාලා බෝට්ටුවෙන් බෝට්ටුවට වැලි පටවන්නට දීපු නිසා අද වෙනකොට ඔබතුමාට වනජීවි නිලධාරීන් ඕන අරලා බලන්න ඒ අවට තියෙන කඩලවාන ඔක්කොම වේදිලා ඉවුර අයිනේ යටට ගඟ හරන නිසා ඉවුරන ඝාතනය වෙලා. ඉතින් ඒ වගේම වැලි ගොඩදාන්න කිමිදුම්කරුවෝ අඩුතරමින් එහෙ පළාතේ නැති නිසා පිටපළාත් වලින් ගෙනල්ලා අද ඒ තිරුකනාමල කන්තරේ දිස්ත්‍රික්කයේ ජීවත් වෙන කම්කරුවට බව රැකියාව අද අහිමි වෙලා තියෙනවා. මේක බොරු නම් ඔබතුමාගේ නිලධාරීන් ඉන්නවා වනජීවි දෙපාර්තමේන්තුවේ ගිහිල්ලා බලලා මෙන්න මේකට විසඳුමක් ලබා දෙන්න. මට මේ දැන් ආරංචි වුණා ඒ ප්‍රදේශයේ ඉන්න ප්‍රබල දේශපාලනය කරන කාන්තාවක් වැලි බලපත්‍ර 30ක් දැන්ගෙනකොට සල්ලි බඳින්න ගිහිල්ලා අද බෑනට 5යි පුතාට 10යි ඩ්‍රයිවර්ට 6යි ඒ වගේම කොහොම හරි 30ක් පවුලේ ඉන්න දන්න කියන හැමෝටම සල්ලි බඳින්න දීලා. මේක ඔබතුමාගේ අමාත්‍යාංශයට නොවුනත් මහවැලි ගඟත් ඒ ආශ්‍රිතව තියෙන පරිසර පද්ධතියේ විශාල වගකීමක් වනජීවි දෙපාර්තමේන්තුවට තියෙනවා. මේවා කරන්න වෙන්නේ වන සතුන් විනාශයටපත් වෙනවා. අද වෙනකොට ඔබතුමාගේ අලි එක්තරා තව මාසයෙන් විතර අලික 500ක් 600ක් විතර ගමන් කරන සෝමාවතී රක්ෂිතයේ ඉඳන් ගමන් කරන මංකඩක් තියෙනවා. අන්නේ මංකඩ අද සම්පූර්ණයෙන්ම වැලි හාරන්න පටන් අරගෙන ඉතින් මොන ක්‍රමේ යටතේ මොන නීතියක් යටතේ තමුන්නාන්සේලා වනජීවි දෙපාර්තමේන්තුවේ මේකට අවසර දුන්නද කියන එක මම දන්නේ නැහැ. මේක කරන්නේ මේ රටේ ප්‍රධානම ඉන්න විධායක කෙනෙක්ගේ නම භාවිතා කරමින්. ඉතින් ඇත්ත නැත් අපි දන්නේ නැහැ. අපි දන්නේ මිනිස්සු ඇවිල්ලා අපිට කියන නිසායි. ඒ නිසා මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. ඒ වගේම දැන් අද හෙටයිද වෙනකොට කන්තරේ උක්කර්මාන් ශාලාව අක්කර 22000ක් තියෙනවා. අද වෙනකොට 1994 දී මේක නතර කරේ. මේක නතර කරලා සුමනසේකර කියන කෙනෙකුට එවකට හිටු එක්සක් දාති බක්ෂ රජයේ දුන්නා. අද වෙනකම් විවුර්ත කළ නැහැ. දැන් දීලා තියෙනවා කෙනෙකුට විවුර්ත කරන්න ඉන්දියානු කොම්පැනියකට. ඒ කොම්පැනියත් විවුර්ත කරන්න හදනකොට ඒගොල්ලන්ට IT කියන කර්මාන්ශාලාව තුන තියෙන යකඩ ටික ගන්නට ලොකු බගාවක් දෙන්න කියන මේ රටේ ජනාධිපතිතුමාගේ හිටපු කාර්යමණ්ඩල ප්‍රධානි ආතනංගෝට ගත්තා. ඒකත් එහෙම ලොප් වුණා. ඉතින් මෙන්න මේ වගේ සම්පූර්ණම වංචා සහගත විදිහේ වැඩ ඒ වගේ සංවර්ධනය කරන්න පටන් ගත්තාම දැන් අවුරුදු 4ක් වෙනවා ආයෝජකය ඇවිල්ලා. ඔබතුමාගේ ආණ්ඩුව කාලේ ආයෝජකය ආවේ. හැබැයි ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ඉඳලා ඒ කියන පුද්ගලයා ඊළඟට කාර්යමණ්ඩල ප්‍රධානියා වෙලා ලොකු මුදලක් අරගෙන අද නඩුව තියෙන නිසා ඒ විස්තර මම වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. නමුත් මේ කන්තලෙත් දැන් මේ අලි ඉන්න තැන මේක වැඩ කටයුතු පටන් ගන්නකොට ඒ ඉන්න අලින්ට ගෝනු මුවන් සතුන්ට යන්න තැනකුත් ඔබතුමා වනජීවි දෙපාර්තමේන්තුව හරහා සකස් කර දුන්නොත් හොඳයි. කර්මාන්තෙත් වැඩ කරන්න ඕන. හැබැයි දැන් බෝ වෙලා ඉන්න වන සතුන් ටික වන අලි ටිකත් අපි ආරක්ෂා කරගන්න ඕනි. නැත්තම් වෙන්නේ යාන්නුවට හෙක්ටයාර අක්කර 4000 ගානක් ගැට වුණා. හොඳ ව්‍යාපෘතියක් පානීය ජලය දෙන ගොබරන් කඩවලට මොරවාවට පදවිසියපුරට පදවියට පානීය ජලය දෙන්න තිබෙන හදපු එකම ව්‍යාපෘතිය. නමුත් ඒකෙන් අද යටවෙච්ච බිම් ප්‍රමාණය හිටිච්ච අලි ඇතුන් ඔක්කොම ගොබරන් කඩවල මොරවාව දෙවන පියවර ඒ වගේම අනිකුත් ප්‍රදේශවල ජනතාවට මේ දැන්ගෙන කොටත් සම්පූර්ණයෙන්ම හිංසාවට පීඩාවට පත් වෙනවා. මේ බහින කාලේ අලි ගමන් කරනවා වැඩි. ඉතින් නිසා ඒ පිළිබඳව ඔබතුමාගේ අලි මිනිස් ගැටුම උග්‍රව තියෙන ප්‍රදේශය තමයි ඔබතුමාට කියලා දෙන්න ඕනි. එම ප්‍රදේශය යාන්‍ය ජලාශයත් එක්කම මොරවැව දෙවන පියවර ඉන්ද්‍රානාමය ඉදිරිපිට VHR කියන කල්ලේනිස් කියන මනුස්සයාට ඇන්දාවේ හතට එළියට බහිනට අලිය ගහලා කොන්ද කැල්ල යන්තම් හොඳ කරගෙන අපි ස්වයන්ද කියාකරන්න බයිසිකල් හදන මනුස්සයෙක් ඒ මනුස්සයාට පොම්පයක් අරන් දීලා අද ඒ මනුස්සයා යන්තම් ජීවත් වෙනවා. ඉතින් මේ වගේ තමයි කේසස් බර ගාණක් ඇත්තටම එහෙ තියෙනවා. ඒ වගේම ඇතා බැඳිවැව තියෙනවා ප්‍රශ්නයක්. ඒ වගේම රොටවැව තියෙනවා. ඒවටත් අලි වැටවල් ලබා දුන්නොත් තමයි ඔබතුමාට විශේෂයෙන්ම ඒ පැත්ත ජනතාවගෙන් සහනයක් අපිට ලබා දෙන්නට පුළුවන් වෙන්නේ. මේ වෙන විට අනිත් අතින් වැඩිම අලිතර්ජනයට මුහුණ දීලා තියෙන්නේ සේරුවිල ප්‍රාදේශනිකම් කොට්ටාසේ සේරුවිල කාවන්තිස්සපුර සෝමාවතී පාර මහින්දපුර සේරුනුවර මැදගම සිරිමංගලපුර ආර්යමන්කේණි දෙහිවත්ත නීලපොළ තංගනගර සෝමපුර ආදී වැඩිම ප්‍රමාණයක් අලිතර්ජනයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම කුච්චවෙලි ප්‍රාදේශනිකම් කොට්ටාසේ ගෝමරංකඩවල මැදවත්තිය බක්මීගම කුරුඳුගම ඔට්ටිච්චාකුළම ඒ වගේම පදිවිශ්‍රීපුර සමම්පුර කියන ප්‍රදේශවල අලි වැටවල් ටිකට මුදල් ඇවිල්ලා තියෙනවා. නමුත් අලි වැටවල් වල සෑදීම ප්‍රමාද නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියන මං ඉල්ලා සිටිනවා. මොකද විශාල වශයෙන් අලි විනිස් ගැටුමකට ලක් වෙච්ච ප්‍රදේශ නිසා. ඒ වගේම සේරුනුවර තංගනගර කාවන්තිස්සපුර සේරුවෙල සුමේධංකපුර කාවන්නේකේඩු මහින්දපුර කියන ප්‍රදේශයේ 1970 දහවෙනි මාසයේ 9 දින වෙන්දුවැල්ල අබේ භූමියට ගැසට් කරලා තියෙනවා. වන ජීවිකට ඒක සිරිමංගලපුර වසම 1986 දෙවෙනි ගැසට් කරලා තියෙන්නේ සෝමාවතී ජාතික වනාධ්‍යයට අයිති එකක්. ඒ වගේ මහින්දපුර මහවැලිගම කොට්ටාස දෙකත් පල්ලෙවෙල වගාවිඩුම 1986/10/24 වෙනිදා ත්‍රිකෝණමඩු රක්ෂිතයට ගැසට් කරලා තියෙනවා. ඒ තියෙන්නේ මම මේ වෙන විට ඉඩම් ඇමතුමාට ඒ වගේ වනජීවී ඇමතුමාට ඔබතුමාට දැනුම් දීලා තියෙනවා. මේවා ගැසට් එකෙන් නිදහස් කරන්න මේවා DSN නායක මැතිතුමා එම ජනපද අවුරුදු 50 දශකයේ හදනකොට ගොවි ජනතාව පදිංචි කරවලා සංවර්ධනය කරපු ඉඩම්. ඒවා කිසිම දෙයක් හොයා බලන්නේ නැතුව භූමියට එන්නේ නැතුව ඒවා ගැසට් කරලා තියෙනවා. මම හිතන්නේ ගරු අපේ සභාපතිතුමාගේ දිවංගත පියාණන් ඉන්න වකවානුවේ තමයි එතුමාට දුන්න උපදෙස් අනුව මොන හේතුවක් නිසා හෝ මේ විනිසු ජීවත්වන ගම්මාන අද ගැසට් කරලා තියෙන වනජීවිකට මිනිහෙකුට උදැල්ලකින් වලක්වත් තබන්න තහනම් අල්ලගෙන ගිහිල්ලා උසාවි පොලිසියට අල්ලන් ගිහිල්ලා එහෙම නැත්නම් උසාවි දාලා දඩ ගහනවා. ඉතින් මේ නිසා ඔබතුමාලට මේ වකවානුවේ මේ අයව නිදහස් කළ දුන්නොත් ඒකේ වාසිය ඔබතුමාලට ඒ ඉමන්දන්න දැන් කරන්න පුළුවන් ද බැරිද කියලා මම අවුරුදු ගණනාවක් තිස්සේ මේ විරුද්ධ පක්ෂයට ඇවිල්ලා අවුරුදු 4 තිස්සේ ඔබතුමාලට මේ පිළිබඳව දැනුම් දෙනවා. ආංශික කාර්ය සභාවලට කියනවා. ඒ වගේ උපදේශක කාර්ය සභාවලට කියනවා. ගරු ඉඩම් ඇමතුමා ඒ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. වනජීවී ඇමතුමා හැටියට ඔබතුමා නිදහස් කරොත් විතරයි ඒවා ඒ ජනතාවට අයිති වෙන්නේ. මේවා මේ එක පෑම් පාරෙන් කරන්න පුළුවන් දේවල්. මොකද මේවා 50 දශකයේ ඉඳන් අද මිනිස්සු ජීවත් වෙලා ඉන්න දේවල්. ඉතින් ඒ නිසා මම මේ අවස්ථාවේදී ඔබතුමාට මතක් කර දෙනවා. ඔබතුමාට තීන්දුවක් අරගෙන මේ පිළිබඳ වාර්තාව කැඳවලා අද මොකද මිනිස්සු ඉන්න තැන් අලුතෙන් කැලේලි කරන්නවත් ඒව මුකුත් කරන්න දෙයක් නෙමේ. මේවා මිනිස්සු විසින් DSN නාගම ඇතුමා ඒ කාලේ දුන්න ඉඩම් වල ජීවත් වෙන මිනිස්සු හැටියට ඒ වැළුන්නම් ඔබතුමාලගේ මගේ පරණම පක්ෂ උදවියයි මුල් පරම්පරා. ඉතින් එහිඳ ඒ සඳහා ඔබතුමාගේ කඩිනම් අවධානය යොමු කරන්න කියන මම කියනවා. මොකද මේ මිනිස්සුන්ට මොනම දෙයක්වත් කරන්න විදියක් නැහැ. වනජීවි කලාපේ ඉඳලා අලි වැටක්වත් දෙන්න විදියක් නැහැ. ඒ වගේ වෙන දේවලු දෙන්න විදියක් නැහැ. මහා අසාධාරණයට ලක් වෙලා ඉන්නේ අවුරුදු 30ක කෲර යුද්ධයකට මැදි වෙච්ච ජනතාවක්. ඒ හින්දා ඒ සඳහා අවධානය යොමු කරන්න කියලා මම විශේෂයෙන්ම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම සේරුවෙල මූතූර් වෙරුගල් කන්තරේ කොච්චුවේ තඹලගම මොරවැව නගර කඩවත් කියන ප්‍රදේශංග කොට්ටාසවල අලි පහර දීම නිසා සිදුවී ඇති නිවාස දීපල හා ශාරීරික හානි සඳහා 2017 අවුරුද්දේ ඉඳලා වන්දි ගෙවන නෑගරු ඇමතුමා ත්‍රිකුණාමලී දිසාපතිතුමාගේ 2019/4/16 වෙනි ලිපියට අනුව මේ ප්‍රමාණය සේරුවෙල ප්‍රදේශංග කොට්ටාසේ 40 දෙනෙක් ඉන්නවා, මූතූර් කොට්ටාසේ 5 දෙනෙක් ඉන්නවා, වෙරුගල් වල 1 දෙනෙක් ඉන්නවා, කන්තරේ 11ක් ඉන්නවා, කුච්චුවේ 3 දෙනෙක් ඉන්නවා, තඹලගම දෙදෙනෙක් ඉන්නවා, මොරවය 3 දෙනෙක් ඉන්නවා, නගරහ කඩවත් 4 දෙනෙක් ඉන්නවා. මේවා පරීක්ෂා කරලා නිර්දේශ දෙන්න ඕන වනජීවි දෙපාර්තමේන්තුවෙන්. වනජීවි දෙපාර්තමේන්තුවෙන් අපේ පළාතේ ඉන්න අධ්‍යක්ෂකවරයා එතුණු කට්ටිය වැඩ කරාට ඒගොල්ලන්ට අවශ්‍ය කරන අනිත් සහාය දෙන්න නිලධාරීන් නැහැ. ඔබතුමා අලුතෙන් ගත්ත කට්ටියෙන් හතර දෙනෙක් කියලා තිනවා ඒගොල්ලොත් ඒතන යොදවන්න බෑ ඒගොල්ලෝ තාම ට්‍රේනිස්ලා යම් දෙයක් ඒගොල්ලෝ ගිහිල්ලා සිද්ධියක් ඇති වුණොත් ඒගොල්ලන්ට වගකීමක් ගන්න කෙනෙක් නැහැ ඉතින් ඒ නිසා ඔබතුමා වෙනත් දැනට ඉන්න කෙනෙක් හරි දෙන්නෙක් හරි එතෙන්ට දීලා ඒ අයට අවශ්‍ය කරන වාහන පහසුකම් ලබා දීලා මෙන්න මේ අයට සහනයක් ලබා දෙන්න කියලා මං ඉල්ලීමක් ඔබතුමාගෙන් විශේෂයෙන්ම කරන්න කැමතියි ඒ වගේම ගරු ඇමතුමා මම ඉස්සෙල්ලා කිව්වාගේ තිරුකුණාමල දිස්ත්‍රික්කයේ අයි තියෙනවා 2 ලක්ෂ හෙක්ටයාර් 2,61,280ක් තියෙනවා. ඒ වගේම මුළු ප්‍රමාණයෙන් හෙක්ටයාර් 1,02,411ක්ම අයිති වෙන්නේ කැලෑට. ඒකයි මං කිව්වා අර ජනගහනය වනාලින්ගේ විශාල වශයෙන් එහෙ වැඩි වෙලා තියෙනවා. දැන් ඉතින් නොයෙක් සංවර්ධන ක්‍රම එහෙම නැත්නම් දැන් උපයෝග කරගෙන දැන් ඒවත් අඩු වෙමින් පවතින අලුමිනිස් ගැටුමට හේතුව මේකයි. අලුන්ගේ වාසස්ථාන වලට අපි ගිහිල්ලා. අපි නැත් අපේ තැනට ඒගොල්ලෝ ඇවිල්ලා නැහැ. ඉතින් ඒ හින්දා ඔබතුමාට ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේක ප්‍රධාන කරන්න ඕන මම එකයි කිව්වේ අලි සංගණනය කරාම ඔබතුමා දිස්ත්‍රික්කයේ තුන ඉන්න අලි ජනගහනය ලංකාවේ වැඩිම දේ කියලා අනිවාර්යයෙන්ම ඔප්පු වෙයි මොකද මාෂෙලි ෆෑන්ස්ලා සෝමවති ඉන්න අලිත් ඉන්නේ වැඩි හරියක් දැන් අපේ කලාපවල
මොකද මන්ත්‍රීතුමා
වතු වලට පැනලා කැම්බීම කණ්ඩ
වටිනා කතාවක් වැදගත් කතාවක් හැබැයි කාලය තමයි කියන ගැටලුව
විනාඩි 5ක් දෙන්න ඉතින් බොහොම ස්තුතියි ඒ නිසා ඒ විශේෂම ඔබතුමාට ඉල්ලීමක් කරනවා මොන හේතුවක් නිසාවක්වත් මේ තිරුකුණාමල දිස්ත්‍රික්කයේ ඇමරිකානු යුද හමුදා කඳවුරකට සම්පූර්ණයෙන්ම දෙන්න යන කියන රාවයක් මුළු තිරුකුණාමල දිස්ත්‍රික්කයේ රටෙත් පවතිනවා මොන සම්පත් තිබ්බත් ඇමරිකාවට කොච්චර වමනා වුණත් මේ තිරුකුණාමල දිස්ත්‍රික්කයක බිං අංගලක්වත් දෙන්න ඉඩ තියන්න එපා හේතුව විශේෂයෙන්ම ස්වාභාවික සම්පත් අතරින් විශේෂයෙන්ම ලංකාවේ වැඩිම සම්පතක් තියෙන මුහුදක් ගැඹුරු මුහුදක් තියෙන තල්මස්සු පවා එහෙම නැත්නම් අනිත් මස්සෙන් වගේ පවා ඉන්න ස්ථානයක් දෙන්න එපා ඒ වගේම භූමියෙත් වන අලින් වන සතුන් ඇතුළු විශාල ප්‍රමාණයක් ජීවත් වන ප්‍රදේශයක් නිසා මොන හේතුවක් නිසාවක්වත් ඒ දෙන්න එපා කියලා ඔබතුමාට විශේෂ මිල්ලීමක් කරන්න කැමතියි. ඒ වගේම දිනුගම දිස්ත්‍රික්කයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අතර පාරම් පටා කියන නාවික වැඩබිම් තියෙනවා හෙක්ටාර් එකේ තියෙනවා 1698.69ක් විශාල එකක්. ඉතින් ඒක 1963 6 වෙනි මාසෙ 21 වෙනි තමයි අභය භූමියක් හැටියට ගැසට් කරලා තියෙන්නේ. ඉතින් මේක මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් වනෝද්‍යප් බවට පත් කරලා ජනතාවට ඒකේ ඇතුලේ ගිහිල්ලා සතුන් නරඹන්න එතනින් ආරක්ෂාවක් ඇති වෙනවා. මොකද එතකොට කවුරුවක්වත් හොරෙන් ගස් කපන්න සතුන් දඩයම් කරන්න වගේ දේවල් වලට යන්නේ නැහැ. ඒ පිළිබඳවත් වනජීවි දෙපාර්තමේන්තුවෙන් ඔබතුමාගේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඒ පිළිබඳ අවශ්‍ය කරන දියකියවිලි සියලු දේ ලබා දීලා තියෙනවා. ඒ වගේම දිරාන් මන්තුමා කිව්වාගේම අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ කරු සභාපතිතුමා වඳුරංගෙන් රිලව්ගෙන් තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒක නිසා සාමාන්‍ය ගෙවත්තක නිර්ෂ්ඵලයක් එහෙම නැත්නම් ගෙදරක කුකුළු කුටියක් හදලා විතරයක් ගන්න එක ඒ මොනවාක්වත් කරන්න බෑ. ගෙදර දරුවගේ කිරි පැකට් එක පවා ඇවිල්ලා අරගෙන යනවා. උදාහරණයක් හෙට කිව්වොත් මම ජීවත් වෙන්නේ කොටුවේ තිරුකුණාමලේ මෙලෝදියක් වියාගෙන කන්න බෑ පැනලා බත් පටක් අරගෙන යන තත්ත්වයක්. ඒක මුළු තිරුකුණාමල දිස්ත්‍රික්කයෙන් බහුලව තියෙනවා. විශේෂයෙන්ම තිරුකුණාමල නගරයේ නගර කඩහස් හතර ප්‍රදේශයේ ඒ වගේම නගර සභා ප්‍රදේශයේ ඒ වගේම චීනවරාය ඉඳන් කන්තරේ දක්වාම මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ හින්දා ඔබතුමාගේ අවධානය විශේෂ අවධානය යොමු කරන්න ලංකාවේ අනිත් පළාත්වලත් තියෙනවා. නමුත් අපේ දිස්ත්‍රික්කයේ නගරයක ඒ වගේ බහුල වශයෙන් තියෙනකොට මිනිසුන්ගේ ජීවත් වෙන්නට පව හැකියාවක් නැහැ. එක් අවස්ථාවකදී මම චීනවරය ගියා මට කියනවා ගිහිලා රිලව් අල්ලන්න කියලා. මිනිස්සු ඒ තරම්ම කුපිත වෙලා ඉන්නේ. ඒ නිසා මං කාලෙත් ඉතාමත්ම සීමිත නිසා විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ ටික අහුම්කන් දුන්නට. නමුත් සම්පූර්ණයෙන්ම ඔබතුමාට අවසානයේ මම එක දෙයක් මතක් කර දෙන්න ඕනි. මේ අවුරුදු 4 හමාර තුර මේ නලජීවි දෙපාර්තමේන්තුවේ අලිමිනිස් ගැටුම නිසා ගරු ඇමතුමා මම කියන දේ සංඛ්‍යාලයේගෙන හරිද නැද්ද මම දන්නේ නැහැ. මට ලැබිච්ච තොරතුරු අනුව මේ අපි කරලා තියෙන්නේ මෙතෙක් නීති රීති කියන එක. හැබැයි මේ අවුරුදු 4 හමාර තුර අලි 1059 දෙනෙක් මරණයට පත් වෙලා තියෙනවා. මම විශේෂයෙන්ම කියන්නේ 1604ක් තියෙනවා ගරු සභාපතිතුමා NGO සහ INGO මේ ලංකාවේ පරිසරවේදීන් ඕගොල්ලෝ සත්තු ගැන පූසෝ ගැන කපුටෝ ගැන ඒ වගේ සත්තු ගැන බොහොම අනුකම්පාවෙන් කතා කරනවා. වියලියට ඒ කියන්නේ වතුර හිඳන වැවකට වතුර ටිකක් ගිහින් දෙන්නේ නැහැ. පොල්ලත්තක් එහෙම නැත්නම් ගස්කොලන් ටිකක් ගිහින් දෙන්නේ නැහැ වනජීවී කලාපයකට. මෙන්න මේ අයට කියන්න මේ වගේ වන අලි ගැටුම් ඒ වගේම ආපදා ඇති වෙන සත්තුන්ගේ හානි අන්නේවට තමන්ගේ අවධානය යොමු කරලා ඔබතුම අමතුමා හැටියට කැඳවලා මෙන්න මේ අයට ඒ දේ කරන්න කියලා. ඒ වගේම අපේ රටේ මේ අලි මිනිස් ගැටුම් නතර කරන්න නම් ගරු අමතුමා එක තීන්දුවක් ගන්න ඕනේ. මොකක් තීන්දුව? කැලෙන් අලි 200ක් 300ක් මේ වගේ ප්‍රචණ්ඩකාරී හැසන අලි අල්ලලා පන්සල් වලට එහෙම නැත්නම් පල්ලි වලට කෝවිල් වලට එහෙම නැත්නම් ප්‍රබෝරුන්ට කාට හරි අලියක් නඩත්තු කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න ඕන. ඒක අධීක්ෂණයක් කරන්න ඕනේ. ග්‍රාම සේවක ඉන්නවා, PHI ඉන්නවා, පොලිසිය ඉන්නවා, ප්‍රාදේශීය ලේකම් ඉන්නවා, ග්‍රාම සේවා නිලධාරි කොට්ටාසක නිලධාරි පෙරත්තන් වල 18 දෙනෙක් ඉන්නවා. සංවර්ධන නිලධාරීන් ඉන්නවා, උපාධිධාරීන් නොඑක් නොඑක් වර්ගයේ ඉන්නවා. ඊයේපැත ඔබතුමාලා පත්වෙන් දුන්නම තව ගාණක් වැඩිලා තියෙනවා. ඉතින් ඒ නිසා අන්න එහෙම අලින් ටික අර අතීතයේ කරා වගේ අල්ලන්න දීලා ඒ නිසි වයස අනුව අයිතිය රජේ තියාගෙන භාරකාරත්වයට දුන්නා නම් මේ අලි මිනිස් ගැටුම අවුරුදු 10ක් නතර කර ගන්න පුළුවන්. මේක තමයි තිත්ත ඇත්ත. හැබැයි මේක කරන්න බයයි. මොකද NGO කාරෙන්ට ආණ්ඩු ඔක්කොම බය වුණා මේ දේ වෙනවා. හැබැයි දැන් වෙනකොට ඔබතුමා මතක් කරගන්න මේ රටේම ජනතාව ඉන්නේ දරු ස්වභාවතුමා කලකිරීමකින්. විශ්වාස කරන මිනිස්සු කියනවා මේ ආණ්ඩුව ආවත් හරි අපේ බිස්නස් ඉවරයි. ගොවියා කියනවා මේ ආණ්ඩුවත් හරි ආවා අපේ ගොවිතැන ඉවරයි. මේ නිසා මේ සඳහා කන්නම විසුමක් ඔබතුමාගේ කෙටිකාල සීමා තුළ හරි පටන් ගන්න අඩු ගන්න අපිට කියන්න පුළුවන්. ජෝන් අමරතුංග ඇමතුමා අපේ හිතවතා මේ අපි කියන දේ අහලා මේ වැඩේ පටන් ගත්තා කියලා ප්‍රකාශ කරමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳ සභාපතිතුමාටත් ඒ වගේම විශේෂයෙන් මේ අනගී යෝජනාව ගෙනාපු සේමසිංහ ගරු මන්තුමාටත් ගෞරවනීය ස්තුතිය පුද කරමින් මාගේ වචන සවා සංකරණ ස්තුතිය.
ශෝක කතා භූමි ස්තුතිය. ඊළඟට කරුෂ්‍යානි විජය වික්‍රම මැතිණිය.
මුලසනාරුඩ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ඉතාමත් කාලෝචිත යෝජනාවක් ශේහන් සේමසිංහ මන්ත්‍රීතුමා විසින් අද මේ සභාවට ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ වනාලි අර්ජුනය ගැන කතා කරනකොට ඇත්තටම පහුගිය දිනව සතියක් දවස් 10ක් ඇතුළත අපේ අම්බාර දිස්ත්‍රික්කයේ මරණ විශාල ප්‍රමාණයක් සිද්ධ වුණා. උහණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේම වීරගොඩ කලාපය ගත්තහම වීරගොඩ 21 ජනපදයක් 16 ජනපදයක් කියන ගම් දෙකේම මේ විදියට අලි ප්‍රහාරයන්ට ලක් වෙලා ඒ උහණ තිස්සපුර ගමේ එකවැසියෙකුත් 16 සුහද ගම ගම්මානේ කුඩා දියණියකුත් ආච්චි අම්මත් ඒ කියන්නේ අවුරුදු 56ක තැනැත්තියක් වයසක තැනැත්තියක් නෙවෙයි. ඉතින් මේ විදියට ඉතාමත් මේ රටේ දැනට මේ රටේ පවතින මන් දකින ලොකුම ප්‍රශ්නේ තමයි මේ වනාලි තර්ජනය රටක් විදියට අපිට තියෙන. ඉතින් විශේෂයෙන් මේ ප්‍රශ්නේදී ඇත්තටම මම මේ ආණ්ඩුවට යෝජනා කරා පහුගිය කාල සීමාවේ මේ ජෝන් අමතුන් ඇමතුමා නෙවෙයි කලින් ඇමතුමා ඉදිද්දි සිවිල් ආරක්ෂක බලකායත් එකතු කරගෙන අපිත් මැදිහත් වෙන්නම් අපිට මේක විසඳන්න ඉඩ දෙන්නත් කියලා කිව්වා. ඇතරම ගරු ඇමතුමා අපි 2010 මම පාර්ලිමේන්තුවට ආවේ අපි ඒ කාල සීමාවේ අපේ ආණ්ඩුව තියෙන කාල සීමාවේ අපි මේකට උපරිම සාධාරණත්වයක් කරා. ගමේ මිනිස්සුත් එකතු කරලා සිවිල් ආරක්ෂක බලකාය හමුදා පවා එකතු කරලා ඒ ඔය ත්‍රස්තවාදීන් විසින් පහර දුන්නු ගම්මානවලම තමයි මේ දැන් වනාලි ප්‍රශ්නේ තියෙන්නේ. අම්පාර දිස්ත්‍රික් ගත්තා. ඉතින් ඒ නිසා අපි මේ ගම්මාන රකින්න වැඩපිළිවෙලක් ඒ කාලය තුල හැදුවා. හැබැයි අද මේ වෙනකොට එහෙම කිසිදු කළමනාකරණයක් වනජීවී අමාත්‍යාංශය තුල නැහැ. මොකද වනජීවීකේ නිලධාරීන්ට විතරක් මේ හැම ගමක්ම රකින්න පහසුකම් නැහැ. වාහන නැහැ. වාහන නැහැ.
මන්ත්‍රීතුමා මම ඔබට අවස්ථාවක් දෙන්නම් ඊට පස්සේ. මන්ත්‍රීතුමා කරු මන්ත්‍රීතුමා ඔබට අවස්ථාවක් දෙන්නම් මම ඊළඟට. කරු මන්ත්‍රී කතා කරන්න.
ඉතින් විශේෂයෙන් මේ මේ ප්‍රශ්නේදී මේ ප්‍රශ්නේදී විශේෂයෙන්ම ගරු ඇමතිතුමා වන සතුන් සහ වන අලිත් ගම්වල මිනිස්සුත් අතර මේ
මේ
මේ පාලනය සම්බන්ධයෙන් ගමත් එකතු කරගෙන කරන වැඩපිළිවෙලක් තමයි තියෙන්නට ඕනේ. කොච්චර වනාලි කොච්චර වනාලි ගැන අපි කතා කරත් අලි වැටවල් ගැහුවත් අපිට ගමේ අයගේ උදව්ව නැත්තම් එමෙතුමයි අලිවැට රකින්නේ නැහැ. අපි අලිවැටවල ගහලා දුන්නට වැඩක් නැහැ. ඉතින් ඒ නිසා ගමේ ගම් වැසියන්ගේ සහජීවනයක් ඇතුව තමයි මේ කටයුත්ත කරන්නට ඕනේ. ඒ වගේම අලිවැටවල් ගහන එක ගත මම අහගෙන දැන් අපේ තව ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්ව අලි මේ කිලෝමීටර 2000 ගානක් අනුමත වෙලා තියෙනවා කියලා. හැබැයි අපේ දිස්ත්‍රික්කේ අපිට මේ කාල සීමාව තුළ මේ ආණ්ඩු ආවට පස්සේ අලිවැටවල් ගැහුවේ නැහැ. අලි ගම්වලට වැදිලා ගම් විනාශ කරන එකම තමයි වැඩේ. අපිට ඉතින් විපක්ෂයේ ඉන්නකොට මේ පාලනය කරගන්න රජ නිලධාරීන්ගේ සහාය ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ලොකු ප්‍රශ්නයක් අද අපේ දිස්ත්‍රික්කේ පුරාම අම්පාර දිස්ත්‍රික්කේ හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේකම මේ වන අලින්ගේ ප්‍රශ්නය නිසා දිනපතා මිනිස්සු ඝාතන මේ වනාලි විසින් මරා දමන එක අපිට පාලනය කරන්න බැරි තැනකට ඇවිල්ලා ඇත්තනම ප්‍රදේශයේ ජනතාව විශේෂයෙන් ගොවි ජනතාව ගම්වල ඉන්න ඈත එපිට ගම්වල ඉන්න ජනතාව තමයි මේ ප්‍රශ්නෙට වැඩිපුර මුහුණ දෙන්නේ. ඉතින් මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් මේක දීර්ඝ කාලීන විසඳුමක් විදියට අලිවැටවල් ගහන්න පුළුවන්. අපිට මේ අලිවැට රැකීම අලිවැට ගහලා සත්තු වෙන එක නැවැත්වීම කොච්චර ප්‍රායෝගිකද කියන ප්‍රශ්නෙකුත් තියෙනවා. අලිවැට ගැහුව පමණින් අලි නතර වෙන්නේ නැහැ. අලිවැට රකින්න ඕනේ. අලිවැට කඩන්නේ නැති වෙන්න ඕනේ. ඊළඟට මේ මිනිසුන්ට අලිවැට රකින්න උවමනාවක් ඇති වෙන විදිහට අලිවැට ගහලා දෙන්නත් ඕනේ. මොකද ගමේ මිනිසුන්ගේ ඉඩම් ටික අල්ලලා අලිවැට ගහගත්තොත් වනජීවියක ගිහිල්ලා මිනිස්සු අලිවැට කඩලා දාන. ඉතින් ඒ නිසා යම්කිසි සහජීවනයකින් මේ මේ කාරණේ විසඳන්නට ඕන ගරු ඇමතිතුමා. ඒ වගේම විශේෂයෙන් මේ මිය ගිය අයට ඒ සහන ලබා දීම වන්දි ලබා දීම ඇත්තටම වන්දි දීලා වැඩක් නැහැ. වන්දියක් නෙමෙයි ජීවිත බේරන්න. ඇත්තටම මේ සිවිල් ආරක්ෂක බලකාය දෙන්නේ 3 දෙනෙක් ආයුධයක් දීලා ගමකට දැම්මනා. ඒ අය ට්‍රේනින් එකක් දෙන්න ඕනේ. පුහුණු කරලා මෙහෙම දැම්මනම් මේ ප්‍රශ්නේ ටිකක් අපිට විසඳ ගන්න පුළුවන්. ඒ උදව්ව කරන්න මේ වැටවල් ටික ගහලා අගල් කපලා හරි මේකේ කාරණා ගොඩක් තියෙනවා. වැට විතරක් ගහලා වැඩක් නැහැ. අගලකුත් කපන්න වෙනවා. එතකොට වනජීවීක අගල් කපන්න කැමති නැහැ. අලි වැටිලා අලින්ට තුවාල වෙනවා කියලා. ඒ වගේ වනජීවී අමාත්‍යාංශය. දැන් අපි මේක ඇත්තටම මේ මිනිස්යාටනේ එක දෙන්න ඕනේ. දැන් ඒක නෙමෙයි වනජීවී අමාත්‍යාංශය තියෙන්නේ. මිනිස්යා මිනිසුන් ආරක්ෂා කරගෙන සතුන් ආරක්ෂා කරන්න ඕනේ. හැබැයි මිනිස්සු මිනිස් ජීවිතේ එක කීන තැන ඉඳන් අපි වැඩ කරන්න ඕනේ. එහෙම නැත්තම් මේ කරන කිසි දෙයකින් වැඩක් නැහැ ගරු ඇමතිතුමා. එහෙම දෙයක් වනජීවි අමාත්‍යාංශය තුලනේ කොච්චර ගම් නියම් ගමකින් ආවත් ගරු සභාපතිතුමනි මේ පත් කරන ඇමතුවා මේකට ආවට පස්සේ ඔළුව වෙනස් කරනවා ඔළුව වෙනස් කරලා අර ප්‍රායෝගිකව දකින්න පුළුවන් දේ නැති කරනවා ඉතින් ඒ තත්ත්වෙත් තියෙන මේ කවුරු හරි ඇවිල්ලා එන්ජිඔ කාර්යෝ මේ ඉන්නවා මේ සංවිධාන ගොඩක් හැබැයි මිනිසු මරණයට කෑ ගහන්න කෙනින් නෑ සත්තු ජීවත් වෙන්න ඕන හැබැයි මිනිස්සු ඊට වඩා අපි ආරක්ෂා කරන්න ඕනේ කියන දේ කියන්න ඕනේ. ඉතින් ඒ නිසා මිනිසුන්ට මූලික තැන දුන්නු වැඩපිළිවෙලක් අපි හදන්නට ඕනේ. ලෝකේ දියුණු රටවල් ගත්තම කෘෂිකර්මාන්තයට මැහි මදුරුවෙක්ගින්වත් හානියක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. අලින්ගෙන් වඳුරන්ගෙන් ලේන්නුන්ගෙන් දඩු ලේන්නුන්ගෙන් මේ සත්තුන්ගෙන් තියා මැහි මදුරුවෙක්ගින්වත් හානියක් වෙන්න තියන්නේ නැහැ. ඒ සියල්ල පාලනය කරලා වැඩක් නැති සත්තු මරලා දාලා ඒ රටවල් ඒ තමන්ගේ කෘෂිකර්මාන්තේ ආරමුණ කරා යනවා. අද අපේ රටේ අපේ ගොවියෝ නිෂ්පාදනය කරන මේ අස්වැන්න ලංකාවෙම ගත්තොත් තුනෙන් එකක් මේ උතුරු නැගෙනහිර පළාත්වල ගත්තොත් උතුරු පළාත ගත්තොත් මේ පළාත්වල 100%ම නැහි වෙන ගොවියෝ ඉන්නවා. ඉතින් ඒ නිසා මේ ලංකාවේ සමස්ත ප්‍රතිශතය නෙමේ මේ එක එක ගොවියට විඳින්නට වෙලා තියෙන මේ ප්‍රශ්නයට මුහුණ පාන වෙලා තියෙන මේ ප්‍රශ්නය විසඳ ගන්න වහාම රජයේ මැදිහත් වෙන. ඇත්තට මේක එක පැය 24ක් පරක්කු කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමේ. එච්චර ලොකු ප්‍රශ්නයක් මේ රට තුල තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න සත්තු අලි 5000 ගාන නෙමෙයි අමතුම දැන් නම් අලි රංචු ඉන්න ප්‍රමාණය දකිනකොට අලි 10000කට වඩා ලංකාවේ ඇතිද එච්චර ප්‍රමාණයක් සත්තු වැඩි වෙලා අපි යෝජනා කරලා තිබුණා උපදේශකකාරක සභා ක්‍රමයේ තියෙද්දි මේ වන්දකරණයක් කරන්න මේ සතුන් වැඩිවීම නවත්තන්න ඒවට කිසි අවධානයක් මේ ආණ්ඩුව යොමු කරේ නැහැ. ඉතින් ඒ වන්දකරණය කරන්න පුළුවන් අපිට සත්තු මරණ එක අපි බෞද්ධයෝ විදියට අපිට අනුමත කරන්න බෑ. නමුත් මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් යම්කිසි පාලනයක් කරන්න වෙනවා. මේ අලියා ගත්තත් වඳුරු ගත්තත් අනිසතුන් ගත්තත් මේ හැම සතෙක්ම මේ ජන ජීවිතයට තමයි විශාල බලපෑම කරන්නේ. දරුවන්ට දෙමව්පියෝ අහිමි කරනවා. ඒ වගේම දෙමව්පියන්ට දරුවෝ අහිමි කරනවා. ඒ විතරක් නෙමෙයි දේපල නිවාස ටික කඩලා දානවා. ගොවිතැන්පත් ටික විනාශ කරනවා. සම්පූර්ණයෙන්ම මේ ජන ජීවිතය අඩාල වෙලා තියෙන්නේ මේ වන සතුන්ගේ මේ ප්‍රශ්නේ නිසා. ඒ නිසා විශේෂයෙන්ම වනාලි ගැටලුව ගත්තාම ජීවිත තර්ජනේ නැහැ. අනිත් සත්තු නම් දේපල ටික කන බොන ಜಾති ටික ඒ ටික විනාශ කරලා යනවා මිසක් යම්කිසි පාලනයක් තියෙන. හැබැයි වනාලින්ගෙන් මේ ජීවිත හානිය වළක්වන්න පළමුවෙන්ම පියවර ගන්න ඕනේ කියන කාරණේ සඳහන් කරමින් මම නිහඬ වෙනවා. අවස්ථාව ලබා දීම ගැන බොහොම ස්තුතියි.
ස්තුතියි. මේ ළඟට ගරු ආශු මාලසිංහ මැතිතුමා ඉතා කෙටි කාලයක් තියෙන්නේ.
කොච්චරද?
ඊට පෙර ගරු තුනි රාජසිංහ මන්ත්‍රීතුමා මුල්ලාසනෙට. Order please.
Please continue.
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරලා අද මේ සභාව කල් තැම්වීමේ යෝජනාවේදී සාකච්ඡා වන සුවිශේෂී කාර්යයන් කීපයක් සම්බන්ධයෙන් මගේ අදහස් කීපයක් ඉදිරිපත් කරන්න කැමැති. විපක්ෂයේ මන්ත්‍රීතුමෙක් වුවත් මෙතුමා ඉදිරිපත් කරන ලද වාර්තාව එවැගේම මේ යෝජනාව අපි ඉතාමත් අගේ කොට සලකනවා. මොකද එතුමා මේ ප්‍රශ්නය සියලුම දෙනා පක්ෂ විපක්ෂ ભેදකින් තොරව මේ අලිමිනිස් ගැටුමට භාජන වෙන සියලුම දෙනා මේ බලපාන ප්‍රශ්නයක් නිසා මේ අලිමිනිස් ගැටුමේදී අපිට දැනගන්න ලැබෙන කාරණාවලට අමතරව මම පොඩ්ඩක් එතනින් පොඩ්ඩක් ඉදිරියට ගිහිල්ලා සම්ප්‍රදායික තත්ත්වෙන් මිදිලා අලුත් තාක්ෂණයක් අඳුනාගෙන කරන කාර්යයන් කිහිපයක් කතා කරන්න කැමතියි. දැන් ප්‍රධාන වශයෙන් මේ අලිමිනිස් ගැටුම ඇති වෙන ප්‍රදේශවල මේ විශේෂයෙන් අපි දැනට ලංකාවේ මේ අලින් ප්‍රමාණය අලියතුන් ප්‍රමාණය සංගණනය කරලා තියෙන්නේ අවුරුදු 5කට කලින්. ඒ අවුරුදු 5කට කලින් ඒ සංගණනය කරාම අලි 6800ක් අලි 7000ක් විතර ඉන්නවා කියන කාරණේ තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. දැන් මේ සම්බන්ධයෙන් විශේෂයෙන් පරීක්ෂණ කරපු අපේ විද්‍යාඥයින් පිරිසක් ඉන්නා මේ රටේ. එක විද්‍යාඥවරියක් තමයි ආචාර්ය ඉනෝකා කුඩා විද්‍යානගේ ආචාර්යතුමිය. එතුමිය සබරගමු විශ්වවිද්‍යාලයේ ඉන්නේ. එතුමිය මට මතකයි 2014 වර්ෂයේ එතුමිය ඒ පර්යේෂණය කරා. ඒ දවස්වල බොහොම ප්‍රසිද්ධ නමක් තිබුණා. ඒක කේලමා කියලා කිව්වේ. අර ඩ්‍රෝන් තාක්ෂණය භාවිතා කරලා එතුමිය හඳුන්වා දුන්නා. ඒ ඩ්‍රෝන් ට්‍රේනින් එකක් කරා. ඒ විශේෂයෙන් මේ අලි ගැවසෙන අලි ඉන්න වනභූමි නැත්තම් පාක් ටික මැපින් කරන්න. ඒ අදාළ පර්යේෂණය හරහා කොයි වගේද ඒ වනභූමි ටික ඒ අලි ඉන්නේ කොහොමද ඒ කියන කාරණා ටික ගැන සොයලා බලන්න සබර්ගම විශ්වවිද්‍යාලයේ ආචාර්යතුමිය විශේෂයෙන් පර්යේෂණයක් කරා. ඒ හරහා ඒ පර්යේෂණ හරහා දැනගන්න ලැබුණා අපිට මේ ඩ්‍රෝන් තාක්ෂණය ගරුවැමතුමනි මේ ඩ්‍රෝන් තාක්ෂණය හරියට භාවිතා කරොත් මේට වඩා තාක්ෂණ උපක්‍රම වලින් මේ අලිමිනිස් ගැටුමට විසඳුම් හොයාගන්න පුළුවන්. ඒ අදාළ දත්ත ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඩොක්ටර් පෘථ්වීරාජ් ප්‍රනාන්දු මහත්මයා දැන් GPS තාක්ෂණය භාවිතා කරලා අර අලින්ගේ බෙල්ලට කොළ එකක් දාලා දැන් අලින් කොහෙද ගැවසෙන්නේ ඒගොල්ලන්ගේ මූවමන්ට්ස් ඔක්කොම චෙක් කරන්න තාක්ෂණය භාවිතා කරනවා. ඒ භාවිතා කිරීම තුලත් අපිට ගන්න පුළුවන් උපක්‍රමය තමයි ඒ හරහා ඒ දත්ත ගබඩා කිරීම තුල අලින් ගැවසෙන තැන් ගබඩා කර ගැනීම තුල අපිට හැකියාවක් ලැබෙනවා අලුත් උපක්‍රම ගැන හිතලා බලන්න. දැන් ගිය සතියේ තමයි අලුත්ම අලින් ගැන සංගණනය කරන්න තිබුණේ. මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙනවා ඊටමත් ඉක්මනට ඒ සංගණනයත් කරන්න. දැනට අපිට තියෙන දත් හැටියට අලි 7000ක් පමණ ඉන්නවා. ඒක වැඩි වෙන්න පුළුවන්. ඒ අනුව මේ සංගණන ටිකක් කරාට පස්සේ අපිට හැකියාව ලැබෙනවා මේ තාක්ෂණයේ ප්‍රයෝගී කරගෙන අලුත් උපක්‍රම අත්හදා බලන්න. දැනට අලුත් උපක්‍රමයක් හැටියට මේ ආචාර්ය පෘථ්වීරාජ් ප්‍රනාන්දු මහත්මයා අඳුන්වලා දීලා තියෙනවා community based වැටවල්. එහෙම නැත්නම් අර මහා ගමේ ඒ ගම්වැසියෝ එකතු වෙලා කරන කොහොමද මේ අලි වැටවල් තමන් ආරක්ෂා කරගන්න කරන ප්‍රජාමූලික වැඩසටහන්. දැන්ට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගම්මාන කිහිපයක මේ අත්හදා බැලීම සිදු වෙනවා. ඒකෙදි කරන්නේ අර වනජීවි කාර්යාලය වලට අයත් නිලධාරී මහත්මාත්මන් හරහා කරගන්න අලිවැට නිරීක්ෂණය කිරීම වෙනුවට ප්‍රජාමූලික වැඩසටහනක් කරහා තමන්ගේ ගම තමන්ම ආරක්ෂා කරගන්නේ කොහොමද කියන වගකීම ලබා දීම. දැන් අපිට තියෙන අත්දැකීමක් තමයි මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි සමහර අලිවැටවලදී වෙන සිද්ධියක් වෙන්නේ ගමේම ගම්වැසියම අර එක්කෝ ගවයන් සත්ත්ව පාලනයට හරි නැත්නම් ගවයන් එක්ක එහා මෙහා යන්න හරි ඒ අලිවැටවල් හානි කරලා තමන්ම තමන්ගේ ආරක්ෂාව තියෙන අලිවැට හානි කරලා චෝදනාවෙල්ල කරනවා ආණ්ඩුවට චෝදනාවෙල්ල කරනවා නැත්නම් මේ අලිවැටවල් බලා ගන්න වනජීවි වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට චෝදනාවෙල්ල කරනවා නැත්නම් වෙනත් ඒ ප්‍රදේශයේ ඒ සම්බන්ධයෙන් ඉන්න ඒ අදාළ කාරණාට ආණ්ඩුවෙන් පත් කරලා ඉන්න නිලධාරීන්ට චෝදනාවෙල්ල කරනවා. ඇතර ඒක සාර්ථක නැහැ කියන එක ඔප්පු වෙලා තියෙනවා මේ අලිමිනිස් ගැටුමට විසඳුම සොයන නම් මේ කියන ප්‍රජාමූලික වැඩසටහන් හරහා කරගත යුතුයි කියන එක තමයි මේ පර්යේෂණ නිලධාරී ආචාර්යතුමාලා ආචාර්යතුමියන්ලා හොයාගෙන තියෙන්නේ. ඒ නිසා සම්ප්‍රදායික ක්‍රමයට අමතරව මේ අලිවැට ගහන එක විතරක් නෙමෙයි. කොහොමද අපි අලිවැට මේ ලබලා දෙන අලිවැට ආරක්ෂා කරන්නේ කියන එක විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. එකක් තමයි දැන් උදාහරණ වගාබිම් වටේට හරියට අපිට වගාබිම් වටේට හරියට ආරක්ෂක වැඩසටහනක් දාලා අලිවැට හදලා ඒ ගම්වැසිය නැත්නම් ඒ ගොවියන්ගේ ගොවි සමාජවලත් වගකීමක් වෙනවා මේ අලිවැට ආරක්ෂා කරගන්න ක්‍රමවේදේ. ඉතින් මම විශ්වාස කරනවා මෙවැනි තාක්ෂණික විසඳුම් හරහා අපිට ගියොත් තමයි මේ අලිමිනිස් ගැටුමට අවසන් විසඳුම හොයාගන්න පුළුවන් වෙන්නේ. උදාහරණයකට අර අලිවැට හරහා අපිට ඩ්‍රෝන තාක්ෂණය හරහා දැන් අද ලෝකයේ තාක්ෂණයේ දියුණුව ඒ වගේම කුඩා ඉතා කුඩා ඩ්‍රෝන තියෙනවා. ඉතාමත් සාමාන්‍යයෙන් ලොකු වියදමක් නැතුව කරගන්න පුළුවන් ඩ්‍රෝන තියෙනවා. ඒ හරහා ඒ වගේම GPS තාක්ෂණයත් භාවිතා කරලා අපි දැන් අලුත් ලෝකයේ ස්මාර්ට් ෆෝන් භාවිතය හරහා අලුත් දේවල් ගැන අපි හිතනවා. ඒ හරහා අපිට පුළුවන් විවිධ උපක්‍රම විවිධ වැඩසටහන් හරහා මේ කියන ප්‍රජාමූලික විදුලි වැටවල ආරක්ෂා කරගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. මම හිතන්නේ ඒක ඉතාමත් වටිනා දෙයක් වෙනවා. අමාත්‍යාංශයේ හැටියටත් ගරු ඇමතුමන ඔබතුමත් අලුතෙන් මේ විශේෂයෙන් මේ පර්යේෂකයෝ මම දැකලා තියෙන එකක් තමයි විශ්වවිද්‍යාලවල ඉන්න පර්යේෂකයෝ සහ අමාත්‍යාංශය අතර සම්බන්ධය අඩුයි. ඒ නිසා මේ විශ්වවිද්‍යාල කිහිපයක කරන පර්යේෂකයන්ව එකතු කරගත්තොත් නැත්තම් දැන් ආචාර්ය ඉනෝකා කුඩා විද්‍යානගේ මහත්මිය කුඩා විද්‍යානගේ ආචාර්යතුමිය ඒ වගේම ආචාර්ය පෘථ්වීරාජ් ප්‍රනාන්දු මහත්මයා වගේ අයට තව තවත් සම්පත් දීලා ඒ සම්පත් හරහා ඒ ආධාර හරහා ඵලදායි විදිහට අපිට හැකියාවක් ලැබුණොත් ඒ ශාස්ත්‍රයේ විශේෂයෙන් උනන්දු වෙලා තමන්ගේ පර්යේෂණ කරන ආචාර්ය මහත්මාත්මීන් මහාචාර්යවරු ඉන්නවා සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඉන්නවා. මේ සියල්ලටම අර කලින් කතා කරා වගේ ඔය කමියුනිටි බේස් වැඩසටහන් අපි ලබා දුන්නොත් මං හිතන්නේ අපි විදුලි වැටක් ලබා දෙනවට වඩා එහා ගිය වෙනස් විදිහේ අලුත් චින්තනයක් ඔබතුමාට ඇති කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ඔබතුමා සංචාරක අමාත්‍යාංශයත් එක්ක ඉන්න නිසා අපි හිතනවා මේ අලිවැටවල් ආශ්‍රිතව ඔය දැන් අපි දැකලා තියෙනවා අලිවැටවල් ආශ්‍රිතව තවත් වැඩි වැඩක් වෙනවා. පුරුදු වෙලා තියෙනවා සංචාරකයෝ මේ අලින්ට කෑම ලබා දෙන්න අලිවැට ළඟට ගිහිල්ලා. ඒකෙන් කරන්නේ තව තවත් අලි ගම්බිම් වලට එන ඉඩ ප්‍රස්තාව හදලා දෙනවා. මොකද ඒ අලිවැට ළඟට වෙන අලි හරහා අලිය පුරුදු වෙනවා. ඊට පස්සේ අර අලිවැට විවිධ උපක්‍රම භාවිතා කරලා තමන්ගේ හැකියාව අනුව ඒ අලිවැට කඩා බිඳ තමලා ගම්බිම් වලට වදින්නේ. ඒ නිසා සංචාරක කර්මාන්තයේ හරහත් කල්පනා කරලා ඒ වන භූමිත් එක්ක සංචාරක කර්මාන්තයේ දියුණු කරන එක කල්පනා කරොත් ඒ වගේම මේ අලිමිනිස් ගැටුමට තවත් විසඳුමක් හැටියට ප්‍රජාමූලික වැඩසටහන් ටිකක් ක්‍රියාත්මක කරොත් ඉදිරියට යන්න පුළුවන් කියන කාරණය මතක් කරමින් මම කතාව අවසන් කරනවා.
ස්තුතියි. ඊළඟට ජෝන් අමරදුංග කරු ඇමතිතුමා පිළිතුරු ගත්තා.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මේ යෝජනාව ගෙනාපු මගේ හිතමිත්‍ර සේමසිංහ මැතිතුමාට මගේ ස්තුතිය මේ අවස්ථාවේදී මම පුද කරන්න කැමතියි. එතුමා අද පවතින බැරෑරුම් ප්‍රශ්නයක් මේ සභාවේ අවධානයට ගෙනත් තිබෙනවා. ඒක අපි අගය කරනවා. තමුන්නාන්සේ මං හිතනවා බොහොම සාධාරණ ලෙස තමයි ඉදිරිපත් කරලා තියෙන යෝජනාව. එතෙන්දී කල්පනා කරන්නේ අපි කොහොමද මේ රටේ ඉන්න මිනිස් ජීවිත ආරක්ෂා කරන්න කියන එක. අපි වනාලි ගැන හැක්කුමක් තියෙන අතර වඩාත් අපේ අවධානය යොමු විය යුත්තේ මිනිස් ජීවිත ආරක්ෂා කිරීම ගැනයි. ඒක නිසා මේ ප්‍රශ්නේ හොඳ අදහස් කීපයක් අපේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් අපේ රජයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මේ සභාව ඉදිරියට ආවා. මේවා සැලකිය යුතු කරුණු. මම බලාපොරොත්තු වෙනවා හැන්සාට් වාර්තාව සූදානම් වුණාම මේ කියපු කරුණු ඔක්කොම අරගෙන අපේ වනජීවි අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවල නිලධාරි සමග වාඩි වෙලා සාකච්ඡා කරලා මේවට කටයුතු පියවර මොනවද, ඇයි මේවා මෙච්චර කාල නොගත්තේ, එහෙමනම් මේවා වහාම ක්‍රියාත්මක කරන්න කොහොමද කියන එක අපි අවධානය යොමු කරනවා කියන එක රජය වෙනුවෙන් තමුන්නාන්සේට මම කියන්න කැමතියි. තමුන්නාන්සේ හොඳ යෝජනාවක් ගෙනල්ලා ඒකට මේ ගෝඨාභය මහත්තයත් වල්ලාලි ගොඩට දාපු එකයි වැරද්ද. මම දන්නේ ඇයි ඒකත් සම්බන්ධ කරුවේ කියලා. ඒකත් මෙතන අදාළද කියන එක තමයි මේ තියෙන ප්‍රශ්න. ඊළඟට රජයට චෝදනා කරනවා මේ කාරණය පිළිබඳව කිසිම පියවරක් අරගෙන නැහැ කියලා. මා ළඟ තියෙන මේ සංඛ්‍යාලේඛන අනුව 2010 ඉඳන් මේ ප්‍රශ්න තිබිලා තියෙනවා. 2010 ඉඳලා අලි මැරිලා තියෙනවා. ඒ වගේම මිනිස් ගණනාවක් ජීවිත නැති වෙලා තියෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයි. මේක පහුගිය ආණ්ඩුව කාලෙත් මේ ප්‍රශ්න තිබුණා. නමුත් ඒත් ඒකට ස්ථිර විසඳුමක් සොයාගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අපි කවුරුත් පිළිගන්න ඕන දෙයක් තමයි රටක් සංවර්ධනය වෙනකොට විශේෂයෙන්ම ජනගහනය වැඩි වෙනකොට ලංකාව වාගේ සීමිත භූමි ප්‍රමාණයක් තියෙන රටක අපිට බලාපොරොත්තු වෙන්න තියෙන දෙයක් තමයි මේ වනසත්ත්වට තියෙන භූමි භාගය අඩු වෙගෙන යනවා. ඒක අපිට කරන්න දෙයක් නැහැ. මොකද අපි මුල් තැන දෙන්නේ මනුෂ්‍යත්වයට. ඒකින්ද විශේෂයෙන්ම බැලුවොත් එහෙම විවිධාකාර මහා පරිමාණයේ ව්‍යාපාර ආරම්භ කරලා තියෙනවා. එදා මේ වනසත්ව ජීවත් වෙච්ච කැලෑ ඉලිබහලි කරලා ගල්ලෝ ව්‍යාපාරය කියයි. එහෙම නැත්නම් තවත් විවිධ ගම්මාන දියුණු කිරීම ඔය ආදි වශයෙන් නොයෙකුත් ව්‍යාපාර ඇති කරනකොට අර වලලින්ට සීමා වෙලා තිබිච්ච භූමි භාගය අඩු වෙලා යනකොට තමයි මේ ගැටුම ඇති වෙන්නේ. කෙසේ වෙතත් රජයක වගකීමක් තියෙනවා මේ පිළිබඳව සුසු පියවර ගන්න. මේ දැනට සංඛ්‍යා ලේඛන අනුව 5879ක් තමයි අලි ඉන්නවා කියන්නේ 2011 සංගණනය අනුව. තව එකක් අලුතෙන් කරන්න සූදානම් කරලා තිබුණා. පහුගිය දවස්වල වර්ෂාව නිසා ඒක ක්‍රියාත්මක කරගන්න බැරුව ගියා. නමුත් ඒකත් ළඟදි කරපුවාම අපිට හරියටම දැනගන්න පුළුවන් වෙයි කොච්චර අලි සංඛ්‍යාවක් විශේෂයෙන්ම මල් අලි සංඛ්‍යාවක් මේ රටේ ඉන්නවද, මොන මොන පළාත්වලද ඉන්නේ කියන එක හොඳ අදහසක් අරගෙන ඒට ඕන විදිහට සංරක්ෂණය කරන්න ආරක්ෂා කරන්න වැඩපිළිවෙල සූදානම් කරන්න පුළුවන්. අද වෙනකොටත් සෑහෙන ප්‍රමාණයක් ඔය විදුලි වැටවල් ඉදිරිපත් කරලා තියෙනවා. මාගේව තියෙනවා මේ සංඛ්‍යාලේඛන. ඉතින් ඒ කෙසේ වුණත් මේවා කොච්චර ඉදි කළත් ඉදිරිපත් වෙච්ච තව ප්‍රශ්නයක් තමයි මේ අලි වැටවල් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක. ඒක නිසා තමයි අද දැන් මාසෙකට ඉස්සලා තීන්දුවක් ගත්තා මේ රක්ෂණ කටයුතු වලට 3000ක් බඳව ගන්න මේ වලි වැටවල් ආරක්ෂා කරන. දැන් ඒක සමූහ පරීක්ෂණ කරගෙන යනවා. මං හිතනවා ඒ 3000 බඳව ගන්න 6000 කිල්ලුම් කරලා තියෙනවා. ඉතින් ඒකෙත් අපිට ප්‍රමාදයක් ඇති වුණා. ඒ 3000ම ඉතලා කිල්ලලා තිබුණා වහම පත්වීම් දීලා ඒ හැ පිටත් කරලා අරින්න තිබුණා ඒ වන රක්ෂණ කටයුතු වල යෙදෙන්න. දැන් අර 6000ම සමූහ පරීක්ෂණ කරන්න ගියාම ප්‍රමාදයක් ඇති වෙලා තියෙනවා. ඒතකොට ලංකා පුරා මේ වන විට කිලෝමීටර් 4439ක විදුලි වැටවල් ඉදි කරලා තියෙනවා. තවත් මේ අවුරුද්දට බලාපොරොත්තු වෙනවා විදුලි වැට ප්‍රමාණය කිලෝමීටර් 1266ක් ඇතුළත් කරන්න. දැන් මේ රජයේ සල්ලි මේවට වෙන් කරලා තියෙනවා. නමුත් ඒ වෙන් කළපු පමණින්ම ඒ විදුලි වැටවල් ඉදි කරගන්න අමාරුයි. අද තියෙන ටෙන්ඩර් පටිපාටිය රෙකුලාසි ඒ වගේ තියෙන ප්‍රශ්න තියෙනකොට ඒවා අනුකූලව වැඩ කෙරුවේ නැත්තම් නිලධාරි අමාරු වැටෙනවා. නිලධාරි බොහොම පරිස්සමෙන් තමයි රජයේ මුදල් වියදම් කිරීමේ කටයුතු කරන්නේ. දැනටත් ටෙන්ඩර් කැඳවලා තියෙනවා මේ විදුලි වැටවල් වලට. ඒවා දැන් මම හිතනවා මම හැමදාම අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට කියනවා ඉක්මනින්ම මේ වැටවල් ඉදි කරන්න පටන් ගන්න කියලා. මොකද මේ මන්ත්‍රීවරුන්ගෙන් අමාත්‍යවරුන්ගෙන් අපිට විවිධ පැමිණිලියනවා මේ ප්‍රශ්න පිළිබඳව. ඉතින් ඒක නිසා මම සේමසිංහ මැතිතුමාට කියන්න කැමතියි රජය මේ ගැන අතපසු කරනවා නෙමේ. නමුත් ඒ අවධානය යොමු කරනවා. ඔය විදුලි වැටවල් වලින් අලින්ගෙන් අලාභහානි වෙච්ච අයටත් වන්දි ගෙවලා තියෙනවා. මම ගාව තියෙනවා ඒ ලේඛන.
අමතුමනි, මේ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ කාරණාව සම්බන්ධයෙන් සුභවාදීව බැලීමක්. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ කාරණාව සම්බන්ධයෙන් සුභවාදීව බැලීම ගැන. දැන් ඔබතුමා මේ අලිවැට නරත්තුවට සහ පවත්වාගෙන යාමට 3000ක ප්‍රමාණයක් බඳවා ගැනීමක් සිදු කරනවා කියලා කිව්වා. සේවකයන් 3000ක් බඳවා ගැනීම සැලසුම් කරලා තියෙනවා කියලා. දැන් ඔබතුමනි අපිට මේ දැන් බඳවා ගැනීම සිදු කරනකන් දැන් මේ අපේ වගේ ග්‍රාමීය පළාත්වල සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් ඔවුන් එක පැත්තකින් අර LTT සමය කාලෙත් ඒ ගමට ආරක්ෂාව දුන්නා. දැනුත් ඔවුන් සැලකිය යුතු කාර්යභාරයක් සිදු කරනවා.
හරි.
ඔබතුමාට එතකම් බලන්න පුළුවන්ද යාලට එක්කෝ දිරි දීමනාවක් දීලා එහෙම නැත්නම් ඒ අවදානම සම්බන්ධයෙන් දීමනාවක් දීලා මේ අලුත් කණ්ඩායම බදවා ගන්නකම් ඒ ගමේ වගකීම ඔවුන්ට බාර දෙන ක්‍රමවේදයක් හැදුවොත් මේ මේ බදවා ගැනීම කරලා පුහුණු වීම කරලා එනකම් මං හිතන්නේ ඊට වඩා తాවකාලික විසඳුමක් ලැබෙයි.
මම පිළිගන්නවා ඔබතුමාගේ සාධාරණ ඉල්ලීමක්. දැනට සිවිල් ආරක්ෂක නිලධාරී 1774 මේ පිළිබඳව යොදවලා තියෙනවා. අපි තව ඉල්ලලා තියෙනවා 1263 සිවිල් ආරක්ෂක බටහිරින් ප්‍රමාණයක් ලබා දෙන්න කියලා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ. මේ පහුගිය දවස්වල ඇතිවෙච්ච කලබල නිසා මේ රටේ ඇතිවෙච්ච බෝම පිපිරීම නිසා මේ උදවියත් යොදවලා තියෙනවා මේ ආරක්ෂක කටයුතුට. දැන් රටේ සාමාන්‍ය තත්ත්වයක් තියෙන නිසා අපිට හැකි ඉක්මනින් මේ ප්‍රමාණයක් ලබා දීලා ඔබතුමා කියපු හැටියට පුහුණුවකුත් ඇති කරලා දෙන්න ඕන. පිරිස් ලබා දුන්නට මදි. එයාගෙන් විය යුතු සේවාව එයාගේ වගකීම මොකද්ද කියන එක තේරුම් කරලා දෙන්න ඕන. අනිත් එක තමයි නගු ප්‍රශ්නයක් තමයි මේ සේවකයින්ට පහසුකම්. මම පිළිගන්නවා මේ අයට වාහන හරියට දීලා නැහැ. ඒ වගේම ඒ අයට අර සංඛ්‍යාව සේවක සංඛ්‍යාව අඩු වීම තුළින් නිමාඩු යන්නවත් අවස්ථාවක් නැහැ. එහෙම වුණහම වෙන්නේ මේ විශාල අතවස වීම ඇති වෙලා අලබහන සිද්ධ වෙනවා. වන්දි ගෙවීම පිළිබඳව මම හිතන්නේ සමුන්නාන්සේ ප්‍රශ්නයක් නැගලා තියෙනවා. මේකේ මහගාව තියෙනවා විස්තර. මේ වන්දි ගෙවීමේ තියෙන ප්‍රශ්නේ වන්දි ගෙවලා තියෙනවා මිලියන ගාණක් මේ අවුරුදු කීපේදී. නමුත් ප්‍රමාදයක් ඇති වෙලා තියෙනවා. මම මේක පිළිගන්නවා. ඇයි ඒ ප්‍රමාදය? මේක දිසාපතිට ඇරිලා දිසාපති දිසා ලේකම්ට ඇරලා එයාගෙන් ප්‍රාදේශීය ලේකම්ට ඇරලා එනකොට තුන් හතර මාසයක් ගිහිල්ලා අර මිනිස්සු මැරිලා ඉවරයි ඊට පස්සේ. ඔව් මම දැන් යෝජනා කරන්න යන්නේ කෙලින්ම මේ අපේ වනජීව දෙපාර්තමේන්තුවෙන් මේ සල්ලි ගෙවන්න කියලා ඔය හරහා දිග දිගට අරින්න යන්න ගියාම විශාල ප්‍රමාදයක් ඇති වෙනවා. ඒක එක්ෂණ එකව ගෙවන්න ඕන. මොකද දේපල විනාශ වුණාම සල්ලි තියෙන මිනිස්සු නෙවෙයි දුප්පත් මිනිස්සුගේ දේපල විනාශ වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නට අපි වහම විසඳුමක් ඇති කරන්න ඕන. කෙටි මාර්ග හොයාගන්න ඕන. මේ මුදල් ගෙවනවා කියලා ඒ මුදල වුණා කරන වෙලාවට ලැබෙන්නේ නැත්තම් ඒ මුදලේ වන්දිය ගෙවීමේ ප්‍රයෝජනයක් නැතු වෙනවා. මම ඒක අගය කරනවා මේ යෝජනාව පිළිබඳව. ඒකට අපි බලාපොරොත්තු වෙන්නේ මේක මේ දිසාපති උපදිසාපති එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම්ල හරින් නැතුව කෙලින්ම වනජීවි දෙපාර්තමේන්තුවේ එයාගෙන් වාර්තාව ලබාගෙන ගෙවීමේ වැඩපිළිවෙළක් ලෑස්ති කරන්න කියලා. ඉතින් මේ වගේ ප්‍රායෝගික දේවල් රාශියක් තියෙනවා කරන්න අපි පිළිගන්නවා. මේ මෙතන යෝජනාවල් කීපයක් දැන් ක්‍රියාත්මක කරන්න වනජීවි දෙපාර්තමේන්තුව සූදානම් වෙගෙන ඉදි කර ඇති වනජීවි රැඳවුම් වැඩි දියුණු කිරීම, ලුණුගම් වෙහෙර ජාතික උද්‍යානය අලුතෙන් වනජීවි රැඳවුමක් ඉදි කිරීම, එවාගෙම මහවැලි උවදුරු වනජීවි උවදුරු වලට මූණපාන හුදකලා ගම්මාන වටා විදුලි වැට ඉදි කිරීම, මේ යටතේ ගම්මාන 17ට වඩා කිලෝමීටර් 160ක ප්‍රමාණයක් ආවරණය වන පරිදි විදුලි වැටේ වහාම ඉදි කිරීමට කටයුතු කිරීම, වනාලියන්ගේ සංරක්ෂණ රටාවන් හා ව්‍යාප්තීන් හඳුනා ගැනීම සඳහා රේඩියෝ කරපටි හැඳින්වීම, වනජීවි රක්ෂණ ආශ්‍රිත හෙක්ටයාර් 7000ක භූමි ප්‍රදේශයක් ව්‍යවස්ථාන වැඩිදියුණු කිරීම හා හඳුනාගෙන ඇති වැව් ප්‍රතිසංස්කරණය කිරීම, මේ අතරේ වැව් 50කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත, එවාගෙම ජීවකාරී වනාලි අල්ලා ඉවත් කිරීම, ජන ජීවිතයට අහිතකර ලෙස හැසිරෙන පීඩාකාරී හලින් එම ප්‍රදේශවලින් අල්ලා වනාත වනාලි රැඳවුම් වෙත නිදහස් කරන ලැබීම, වනාලි රක්ෂණයට උපකාරී වන අලින්ගේ ජනමය ස්වරූපයන් අවධානය කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. මේ වගේ වැඩ කටයුතු කීපයක්ම දැන් පිළියෙල කරගෙන යනවා. මම හිතනවා මේවා හැකි ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා.
කරද්දී උදාහරණයකට විල්පත්තුව ආසන්නයේ තියෙන හුණුවිලගම ගත්තොත් ඒ වැවේ භාවිතා කරන්න බැහැ දැන් ඒ ගම්වාසීන්ට. මොකද අර ඒ සීමාවත් එක්කලා. ඉතින් මං හිතනවා මතුව ඒ වගේ ඒ වැව වගේ ස්ථාන භාවිතා කරන්න ඒ සීමාවන් ලකුණු කිරීමේදී අපිට මොකද ක්‍රමවේදයක් හදන්න පුළුවන් නම් ඒක ගමටත් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න. මොකද ඒකේ දීවර කර්මාන්තයේත් එතකොට ප්‍රශ්නයක් ඇති වෙනවා ගා මේ මිරිදේ
ප්‍රායෝගිකව
ඊළඟට උන්ට නාන්න යන්න විදිහකුත් නැහැ. ඒ ගැටලු කීපයකුත් මතුවෙනවා. මම හිතන්නේ මේ කාරණාව දිශාපත්තුමාටත් ගෙනල්ලා තිනවා. නමුත් අපිට විසඳුම් ගන්න විදිහක් හැදිලා නැහැ.
බොහොම හරි. දැන් මේ අපේ පුංචිලි මෙතුමත් කිව්වේ ඒකයි. මේ අඩි 500ක් ඇරලා ඉවරලා වැඩ ගහන්නලා ඇත් වෙනවා කියලා. එතකොට වාගේ ප්‍රායෝගිකව ඒ කටයුතු කරන්න ඕනේ. එහෙම කරන්න ගියාම වෙන මනුෂ්‍ය ජීවිතේට වෙන පාඩු ආලාපය ඊට වැඩි අප්‍රමාණයි. ඒක නිසා මම ඒකයි කිව්වේ මේ කියපු යෝජනාවල් අපි සියල්ලක්ම දැන් ගොනු කරගෙන අපේ නිලධාරි මණ්ඩලත් එක්ක අපි සාකච්ඡා කරලා හැකි ඉක්මනින් පුළුවන් දෙයක් කරලා දෙන්න. තවත් අපේ මන්ත්‍රීවරයා කිව්වා මේ දැන් වැඩි කාලෙකුත් නැහැනේ ඕවා කරන්න ඕනෙත් නැහැ කියලා. මං හිතන්නේ මේ ආණ්ඩු වෙනස් වීමක් බලාපොරොත්තු වෙන්නේ නැති එහෙම කියන්න ඇති. කෙසේ වෙතත් ඒක නෙමෙයි කාරණේ. කවුරු කවදා හිටියත් කරන්න තියෙන දේ අපි කරන්න ඕන. විශේෂයෙන්ම ජනතාව අපට ඡන්ද දීලා මේ රජය පිහිටවල පාර්ලිමේන්තුවට එවන්නේ යාගේ තියෙන අඩුපාඩු හොයලා බලලා ඒවට විසඳුම් හොයා දෙන්න. ඒ නිසා මම මේ අවස්ථාවේදී මේ විවාදයට සම්බන්ධ වෙච්ච පක්ෂ විපක්ෂ මැතිඅමැතිතුමාලා සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද මෙතන අපි දේශපාලනයක් නෙමෙයි කතා කරන්නේ. මනුෂ්‍ය අවස්ථාවයක් සම්පූර්ණ කරගන්න ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එකයි. ඒකයි මේකේ වැදගත්කම. හොඳ යෝජනාවල් කීපයක් ඉදිරිපත් වුණා. මම ඒවා හුඟක් අගේ කොට සලකනවා. ඒවා අපි මම කිව්වේ එකයි හැන්සාඩ් එක අරගෙන ඒවයි කිව්වල බලලා මොනවද ඒවා අඩුපාඩු කියන එක සොයලා ඒවා ඉදිරියේදී සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා කියමින් මම නියන් වෙනවා. ස්තුතියි.
පාර්ලිමේන්තුවේ ඔක්තෝබර් මාසේ 8 වෙනි දින පස්වර 1ට පැරි ජස්වි